වහන්සේ මේ ලෝක සත්‍යයට හැදුවා මේ රෝගටි කොහාගෙන රෝගවලට නිදානයත් හොයාගත්තා. නිදානයත් හොයාගෙන ඒ නිදානේ නැති තැන ඒ රෝග නිදානේ නැති කළාම මේ රෝගය නැති වෙනවා කියලා දැක්කා. දැකලා ඒකට බෙහෙත්ු පැනෙව්වා. පනවලා ඒ බෙහෙත් ටික බොන ක්‍රමයක් පැනෙව්වා. එතකොට ඒ ටික එදා බුදුරජාණන් වහන්සේ බෙහෙත් බොන කියපු ක්‍රමයට බෙහෙත් දීලා ඔන්න ජීවිතය සුව කරගත්ත කතිය හිටියා. අනිත් ලෝකේ කිසිම ලෙඩෙකුට ඉබේම බෙහෙත් ටික හම්බ වෙන්නේ නැහැ බොන්න බෑ. ඊට පස්සේ වෛද්‍ය පාඨමල කරපු කෙනෙක් වෙන්න වෙනවා. ඒ වගේ තථාගතයන් වහන්සේ හෝ තථාගත ධර්මය මනාව ඉගෙන ගත්තා. ඒ කියන්නේ හොඳට රෝග පරීක්ෂා කරලා බලන්න ඒක රෝග නිදානේ හොයාගන්න දක්ෂ කෙනෙක් වෙන්න තෝරනවා. ඒබඳු කෙනෙකුට අපිට වෙනඳ වෙනවා. ඉතින් මොනවද පොමාවකට ජීවිතේ තේරුම් ගන්න එහෙම නැතුව භාවනාව කියලා එකක් කිරීම විද්‍යමාන වෙනවා එහෙම නෙවෙයි. ඉතින් ඒ වගේ අපිට තියෙනවා හැම වෙලාවෙම මේ භවනා කරනවා කියනකොට ඊට කලින් හේලි පිළි කරගන්න දහම් පරිසරයක් කියන කාරණාව මතක තබා ගන්න ඕනේ. දොස්තර මහත්තයව කවදාවත් රෝගේ නැතිකලේ නැහැ. රෝගේ නැති කරන්න බෙහෙත් දෙන්න බෑ. ඉස්සෙල්ලා රෝගේ ඇති වෙච්ච හේතු හොයලා ඒ හේතු නැති කරන්න පුළුවන්. ඔයගොල්ලෝ කවදාවත් අඹ කඩලා තියෙනවද කියලා කියනවා. නැත්තම් බේර කඩලා තියෙනවද? අපි අපගේ නැත්ත කඩන්නේ අපගේ නැත්ත කඩලා අප කැඩුවා. පෙර ගෙඩියේ නැත්ත කඩලා පෙර කැඩුවා. සම්බිලෙන හේතුව නැති කෙරේ. ඒ වගේ රෝගේ හොයාගත්තාම ඒක නැති කරනවා කියලා කරන්නේ මොකද? රෝගේ ඇති කරපු හේතුව හොයලා ඒ හේතුව නැති කරලාම රෝගේ නැති වෙනවා. තමයි දැනට තියෙන රෝගේවත් තියෙන ධර්මතාවය ඒක. ඒ වගේ අපිට භවනා කරන නැත්නම් දුක් නැති කරන ප්‍රතිපදාවේ හැසිරෙනකොට හැසිරෙන්න කලින් මේ වගේ දැනගන්න වටිනා ධම් පරසයක් තියෙනවා. අපි ඒ ටික ඉස්සෙල්ලා පොඩ්ඩක් තේරුම් ගනිමු. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තේරුණා කියලා කියනවා නම් ජෝ ධම්මං පස්සති සෝ පටිච්ච සම්පදාං පස්සති ජෝ පටිච්ච සම්පදාං පස්සති සෝ ධම්මං පස්සති. යම් කිසි කෙනෙක් ධර්මය දැක්කොත් එයා පත්‍ය සම්පදාය දැක්ක කෙනෙක්, පටිච්ච සම්පදාය දැක්කොත් එයා ධර්මය දැක්ක කෙනෙක්. එතකොට මේ පටිච්ච සම්පදාය ධර්මය අවබෝධ වුණාම ඒ අවබෝධයෙන් තමයි අපිට මේ ජරා මරණ දුක් ඇති වෙන හැටි හා ඒ දුක් නැති කරන හැටි තේරෙන්නේ. ඉතින් අපි ඉතර වෙලා කිතියෙන් දුක ගැන, දුක ඇති වෙච්ච හැටි ගැන, දුක නැති වීම ගැන පොඩ්ඩක් බණුවෙන් බලමු. ඊට පස්සේ තමයි අපිට දුක් නැති කරන ප්‍රතිපදාව තේරුම් කරගන්න ඕනේ. අපි කියමු මේ පටිච්ච සම්පද ධර්මයේ ඔබලෝ අහලති අවිද්‍යාපච්ච සංකාර සංකල්පච්ච විඥානං කියලා මේ මහ විශාල ධම් පරාසයක් වෙන්නන ධර්ම පරියාය ක්‍රමය. ඒකදී එක ක්‍රමයක් විතරක් අපි අරගන්නමු අපේ ජීවිතයට අදාළ ටික විතර අරගෙන. මේ පටිච්ච සම්පදයෙන් පෙන්වන්නේ කෙනෙක්ගේ ඉපදීම එහෙම නෙමෙයි, සත්‍ය උපදින හැටි නෙමෙයි, පුද්ගලිය උපදින හැටි නෙමෙයි, ලෝකයේ හැදෙන හැටි නැත්නම් දුක උපදින හැටි පෙන්වන්නේ. ඊට පස්සේ දුක නිරුද්ධ කරන හැටි පෙන්වන්නේ. ඔය පටිච්ච සම්පාද ධර්මයේ කවුරු සාමාන්‍යයෙන් පෙළ දහම කටපාඩම් නැති කියලා මම හිතනවා. අවිද්‍යාව පත්‍ය සංඛාර සංකාර පත්‍ය විඥාන කියලා කියන ටික. හරි, ඒකનો තේරුමක් කමක් නැහැ. අපි බලමු ඉස්සෙල්ලාම හොඳට බලන්න මම කියන කරුණක් ගන්න තම තමන්ගේ ජීවිතයට යොමු වෙන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉමමේව කායං යත්තහ තිත්තං යත්තහ පනේතං ධාතුසෝ පච්චවේකති. මේ කය යම්සේ පවතිද යම්සේ පිහිටා පවතිද එසේ ඇත්ත ඇති ඇති ධාතු වශයෙන් මෙනෙහි කරන්න. එහෙම නැතිනම් අත්ථීමස්මින් කායේ කේසා ලෝමානකතං තත්ත්‍යෝ කියලා මේ කයේ යටිපතුලින් මුඩ හිසකෙස් වලින් යත හැම කෙලවර කොට ඇති නොයේ කුමුදයන්ද පිළිබඳින මේ රූපේ වූ බලන්න. බුදුරජාණන් වහන්සේ උඹට පෙන්නනවා මේ ශරීරයේ තියෙන කේස ලොම් නිය දත් මේ ඔක්කොම දන්නවා ඇති. නමුත් ඔබට අහගෙන ඉන්න මම මේ දැනුමට කියන එකක් නෙමෙයි මේක අපුග නිය දත් හම්ස් මේ වගේ නොයෙක් නොයෙක් කොටස් ටික පෙන්නලා මේ හැම කොටසක්ම හැදෙන්නේ කොහොමද කන බොන ආහාරය නිසා කියලා බුදුජානක පෙන්නනවා. බත් පාන් කෝපි මුන්නට ඉන්දියක් සරෝටි පිට්ටු කියලා අපි නිතරම ඔය ආහාර පාන ගන්න මොකටද? ඒ කන බොන ආහාර නිසා තමයි මේ රූපේ තියෙන මේ ශරීරයේ තියෙන කෙස්න් ලොම් නියත තමවත් ඔය කැලි ටික හැදෙන්නේ. එතකොට හොඳට බලන්න වත්පාං කෞපි මුන්නට සත්‍යෙක් හෝ පුද්ගලෙක් හෝ ආත්මයක් හෝ සත්ත්ව පුද්ගල කොටසක් හෝ වෙනවද? නෑ. එහෙනම් මේ ශරීරයේ තියෙන කෙස්ලොම්ය දතම්මස්නහරවද සත්‍යෙක් හෝ පුද්ගලෙක් හෝ සත්ත්ව පුද්ගල කොටස් හෝ මම හෝ වෙන්නේ නෑ. කන බොන ආහාරය අනාත්මයි. ආත්ම භාවයකින් ආත්ම දෘෂ්ටියකින් ගන්න පුළුවන් කමක් නැහැ. නාත්ත ආත්මයක් නෙවෙයි තමයි නෙවෙයි. ඒපදු හේතුවක් නිසා අනාත්ම ආහාරයක් නිසා උපදින ඵලය ආත්ම වෙන්නේ නැහැ. පෙර හිතවන ඇටය බීජය පොහඹනන් තිත්ත එකක් නා. ඒකෙන් නියම් බහැදෙන්නේ නැහැ. ඒ හට ගන්න කොහොඹ ඇටෙන් හට ගන්න ඵලය ගා කොඹ ගාක්මයි. එනිසා ඔන්න අනාත්ම වූ කන බොන ආහාරයෙන් හැදුණු රූපේ තමයි මේ කියන්නේ. එතකොට මේ ආහාරය වත්පාම් කෞපි මුන්නට මොකට බලන්න මේක හේතුව. මේ නිසා හැදුණු ඵලය තමයි රූපේ. එතකොට දැන් මේ ආහාරය නැමැති හේතුව නිසා කය නැමැති ඵලයක් ඇදලා තියෙන මේ රූපේ හේතු ප්‍රත්‍යයයි. මේක මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මෙ නෙමෙයි. අපි මේට පෙර මන්තේරණ දිලිචිටි කළාදන්නේ නාම ධර්මත්තක් නැති. මේට පෙර ජීවිතේක අපි උපන්නා නම් එතනත් කයක් කියලා යමක් තිබුණා නම් එතනත් මේ විදිහටම කන පොන ආහාරය නිසා හම්මස්ලේනහර ඇටයතෙන් දරුණින් යුක්ත රූපයක් තිබුණේ ඒකද හේතු ප්‍රත්‍යයයි. ආහාරය නැමැති හේතුව නිසා රූපය නැමැති ඵලය ඇදලා තිබුණේ. එදා මේ රූපයේ යථා ස්වභාවය අවබෝධ කර නොගත්ත නිසා කබලින්ක ආහාරය කිරිසිඳ නොදක්ක නිසා කබලින්ක ආහාරයේ ඇත්ත ඇති නොදන්නාකම නිසා ඔන්න මේ රූපය මම කියන අදහසක් ඇති වුණා. එතකොට මේට පෙර ජීවිතෙත් මේ වගේම ආහාර ප්‍රත්‍යයෙන් රූපය හැදෙනකොට ඒ කබලින්ක ආහාරයේ පිළිසිඳ නොදැනීම නිසා නොදැකීම නිසා මේ රූපේ මම කියන අදහස මේ රූපේ සත්‍යයක් කියන පුද්ගලයේ කියන දෘෂ්ටිය ඇති කරගත්තා. ඒ දෘෂ්ටියට කියනවා අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා. ඒ කර්ම නිමිත්ත මරණාසන්න මොහොතේ ඉදිරිපත් වෙච්ච නිසායි මේ අත කන බොන ආහාරයෙන් හැදෙන රූපේ සවිඥානික වෙන්න හේතුව. හොඳට බලන්න අද තියෙන්නේ කන බොන ආහාරයෙන් හැදුණු හම්මස්ලේනහර වලින් යුක්ත ආහාරය නැවති හේතු නිසා හටගත් අනාත්ම ඵලයක් රූපයක්. එතකොට අද මේ කනබුන ආහාරයෙන් යුක්ත මේ ශරීරය අනාත්ම රූපය හැඟීම් දැනෙන මට්ටමකට තියෙන්නේ සීත උෂ්ණ දැනෙන මට්ටමකට නවන්න දිගාරින්න හකුලවන්න පුළුවන් එහෙට මෙහෙට මේ කය ඇදගෙන යන්න පුළුවන් විදිහේ නාම ධර්ම ටිකක් මේ කයෙට පැමිණි මේ කයේ ගෙතුනේ මොකක්ද මේ වගේම රූපයක් මේට පෙර හම්බ වෙද්දි ඒ රූපයේ පිරිසිදු නොදන්නාකම නිසා අවිද්‍යාව කියලා කියනවා මේ රූපේ මම මේ රූපේ මගේ මේ රූපේ මගේ ආත්මයයි කියන අදහස නැත්නම් මේ ආහාරයෙන් හැදුණු රූපේ සත්‍ය පුද්ගලෙක් කියන අදහස් දෘෂ්ටි ටික හේතු වුණා. ඒ දෘෂ්ටි ටිකට අදහස් ටිකට කියනවා අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා. එතකොට ඒ ඉන්න සත්‍යයන්ට පුද්ගලයන්ට කැමති වෙලා මම මගේ වෙලා තණ්හා උපාදාන වුණා. ඒ නිසා තමයි අද විඥානයේ මෞකතකට පැමිණියේ. විඥානය නැත්නම් නාම ධර්ම ටික කන ගුණ ආහාරයෙන් යුක්ත රූපයකට පැමුණාම නාම රූප දෙක එකතු වුණාම ඔන්න කෙනෙක් උපන්නා ජීවත් වෙනවා කියන කරුණට යනවා. දැන් ඉතින් සීතෙන් පීඩා විඳින්න ඕනේ උෂ්ණෙන් පීඩා විඳින්න ඕනේ බඩගින්න පිපාසයෙන් මැසි මතුරු වතුලන් නොයේක් දුක් වේදනාවන්ගෙන් අනන්ත පරිමාණ දුක් විඳින්න වෙනවා. ඊට පස්සේ දැන් මේ අපි උපන්න ජීවිතයට කියන්නේ විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියන ටික. මේ ටික ඇති වෙන්න හේතුව පෙර අවිද්‍යාව සංසාර. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අදද මේ රූපය හැදෙන්නේ කන බොන ආහාරය නිසා. ඒ රූපේ තියෙන කෙස්ලොම් නියද ධම්මස්නහත් ඒ කය ඇසුරු කරගෙන පෙර අවිද්‍යා කර්ම කියන හේතුයෙන් තමයි චිත්තචෛතික ටිකක් පවතිනවා. අද මේ නාම රූප දෙක පිරිසිඳ දකින්න බැරි වුණොත් අදද අපිට මේ නාම රූප දෙක අරඹය මේක මම නැත්තම් සත්වේ පුද්ගලයේ කියන හැඟීමක් ඇති වෙයි. මේ ස්කන්ධ ටික නිරුද්ධ වෙයි. නමුත් ඒ හැඟීම නිරුද්ධ වෙන්නේ නැහැ. මරණාසන්න මොහොතේදී ඒ හැඟීම ඉදිරිපත් වෙලා නවත විඥාණයෙන් මේ විදිහටම කබලින් පාහ රූපයකට බැස ගන්නවා. බැසගත්තාම විඥාණය රූපයකට බැසගත්තාම ආයත් නාම රූප වෙලා මේ වගේ ආයතන ටික හැදිලා ආයත් ස්පර්ශ වෙලා ආයත් නොයේක් විදිහ දුක් වේදනා විඳින්න වෙනවා. ඔන්න ආයත් උපන්න ලෝකය සත්‍යයක් උපන්න කියන තැනකට පේනවා. නමුත් තියෙන කෙනෙක් උපන්න නෙමෙයි. විඥානයේ නිසා නාම රූප වල ආයතන හැදුණ කියන ධර්මතාවය. ආයත එතන තියෙන රූපය ආහාරයෙන් හැදුනේ කෙස්ලොම් නියද ධම්මතුලින් යුක්තයි. රූපය අනාත්මයි කබලින් ආහාරයෙන් යුක්තයි. ඒ කය ඇසුරු කරගෙන පෙර අවිද්‍යා කර්මෙන් හටගත්ත නාම ධර්ම ටික ඇසුරු වෙනවා කියනක නොදන්නකොට නොතේරෙනකොට නොදතිනකොට ආයත සත්පුද්ගල සංඥාව උපදිනවා. ස්කන්ධ ටික නිරුද්ධ වෙනවා අර ඇති කරගත්ත වැරදි අදහස නිසා ආය විඥානයේ රූපකට වැස ගන්නවා ආය සවිඥානක මේ පැවැත්මේ කෙලවරක් නැහැ. විඥානයේ රූපකට වැසගත්තාම නාම රූප ටික හැදුනහම ඉපදුනා කියලා කියනවා. අද මේ විඳින්න වෙන හැම වේදනාවක්ම ජීවිතයකට උරුම වෙන දකින්න උපදින හැමතැනකම විඥානයේ වැසගෙන නාම රූප වෙන හැම තැනකම ආයත් මේ වගේ ප්‍රවැත්මක් ගොඩනගෙනවා. ඉතින් මේකට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කෙනෙක් උපදිනවා නෙමෙයි දුක උපදිනවා කියලා. දුකේ ඉපදීම කියලා ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ ව්‍යාධිපි දුක්ඛ මරණම්පි දුක්ඛං කියලා දැන් නතර කරන්න පුළුවන් කමක් නැහැ. ඉපදීම ලෙඩවීම මහලු බව කියන මේ ටික මේ ආයෙත් මේ නාම රූප දෙක පිළිසිඳ නොදන්නාකම තිබුණොත් ආයෙත් පුද්ගල සංඥාව ඇති වෙනවා. ඒ ආහාරයෙන් හැදුන ස්කන්ධ ටික ඒ චිත්තචෛතසික ටික එතනම නිරුද්ධ වෙලා යනවා. නමුත් වැරදි අදහස නිරුද්ධ වෙන්නේ නැහැ. අපි කිව්වොත් ඈත විලක අපි දැන් ටිකක් මෙහාට වෙන්න ඉන්නේ ඈත කුඹුරක විලක ඉන්නවා පඹය. ඔන්න පඹය කියන තැනක තියෙන ඉබටයි හරහතයි ජීකෝඩ ටිකක් පිටවලා කම්මිසයක් අන්දලා සරමක් අන්දලා මුට්ටි කෑල්ලක් මුනින් නමලා ඒකෙත් හුමෝඩින් තිර ටිකක් ඇඳලා තියෙනවා. දැන් අපි ටිකක් ඈත ඉන්න හින්දා පඹය වූ තැන පඹය බව නොදන්නාකම නිසා මිනිස්සය කියන අදහසක් ඇති වෙයි. දැන් මේ මිනිස්සය කියන අදහස ඇති වුනේ ලී කැලි ටික හින්දා නන් නෙමෙයි. සරම හින්දා, කමිස කැලල හින්දා නෙවෙයි. මුට්ටිය හින්දා නෙවෙයි. එතකොට ඒ මුට්ටිය අද පිළි කැලි ටික හින්දාත් නෙවෙයි. ඒක පිරිසිඳ නොදක්ින කම නැති හින්දා නැත්තම් ඇත්ත ඇති හැටි පඹය වූ තැන පඹය බව නොදන්නා කම නිසා පුද්ගලය කියන අදහසක් ඇති වෙනවා. අපි දැන් ඔය අදහස හිතේ තියාගෙන හිටියත් අර කෝටු කැලි ටික දිරලා යයි. අර කමිස කැලේ දිරලා යයි. සරුම් කැලේ දිරලා යයි. මුට්ටිය බිඳිලා යයි. නමුත් අපි ඒක පඹය බව කවදාවත් නොදැක්කොත් එතන හිටියේ මිනිස්සෙක් ඉන්නේ මිනිස්සෙක් කියන අදහස නම් දිරන්නේ නැහැ. රූපං ජීරති මච්ඡානං නාමගතං ජීරති. මේ මිනිස්යාගේ රූපේ නම් දිරේ නම් ගොතිරන්නේ නැහැ. එතකොට ඒ සත්‍ය කියන අදහස අපේ මරණාසන්න මොහොතේ ඉතිරිපත් වෙනකොට සම්බය වුණු තැන මුට්ටි කෑලි කෝටු කෑලි ටික දැන් දිරලා ගිහිල්ලා. එහෙම එකක් ඇත්තෙත් නැහැ. නමුත් එදා ඒ ටික පිළිසිඳ නොදන්නා කම නිසා සත්‍යයක් ඉන්නවා කියන අදහසක් ඇති කරගත්තා. ඒ අදහස අපි ලියාගත්තෙත් නැහැ. ලියාගන්න පඹය බව දැක්කේ නැහැ. අපේ මරණාසන්න මොහොතේ අපිට අර දැකපු මිනිස්සය කිසි වෙනකොට මේ මගේ මිනිස්සෙක් ගාව උපදින්න තියෙන කැමැත්තත් වෙනකොට ඒ නිසා විඥානයේ නැවත රූපයකට බැසගන්නේ. එතකොට මේකට කියන අවිද්‍යාපත්‍ය සංඛාරා කියලා අර මිනිස්සය කියලා නිමිටට සංඛාරපත්‍ය විඥානං කියලා ඒ මිනිස්සයට ඇතිතා ඒ මිනිස්සය මරණාසන්න මොහොතේ දකිනකොට ඔබට කියන කර්ම නිමිට කියලා ඒ ඉන්න කෙනාට ආදරය ඇති වෙනවා. එයා මගේ කරගන්න ඕනේ කම ඇති වෙනවා. ඒකට කියලා තණ්හා උපාදාන කියලා. ඒ හින්දා මේ මිනිස්යාව ගන්න ඕනේ කමත් ළඟට යන්න ඕනේ කම නිසා විඥානේ නැවත ආපහු රූපයට වැස ගන්නවා. ඔන්න දැන් හිස්ම හිස් දෙකින් අවිද්‍යාවෙන් උපද්දපු ධර්මතා මාත්‍රයකින් විතරයි අපිට ප්‍රතිසන්දිය පිහස ප්‍රවතුන අර ස්කන්ධය දෙදිලා. ඔන්න ආයෙත් විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ටික ඇති වුණා කියන්නේ ආයෙත් මේ වගේ ජීවිතයක්. ඔන්න ඒ ජීවිතයට ආයෙත් හැපෙන දිවනා සිතරි වේදන නාම රූප නිසා සලආයතන. සලආයතන නිසා ඉස්පත් දැන් රූප සද්ද ගන්ධ මේවා පෙනෙනවා. පෙනෙන විදිහින් හම්බ වෙනවා. දැන් ඔන්න පෙනෙන දේ තුල ආයෙත් හැවටනවා. ආයෙත් පබේ හම්බ වෙනවා. පබේ බව නොදන්නා කම නිසා ආයෙත් මනුස්සය කියන අදහසක් ඇති කරගන්නවා. ඇති කරගත්තාම ආයෙත් එතන තියෙන කෝටු කැලි මුට්ටි කැලි දිරලා යනවා. පබේ බව නොදන්නා කම නිසා ඒ මනුස්සය කියන අදහසින් අපි ඉන්නවා. අපේ මරණාසන්න මොහොතේදී ආයෙත් ඒ දෘෂ්ටියම අපේ මනසේ ඉදිරියට එනවා. ආයෙත් විඥාණය බැලගන්න. මෙන්න මේ වගේ අවිද්‍යාව නිසා පඹය වුතන පඹය බව නොදන්නාකම නිසා වගේ පඹය වගේ කනගුණ ආහාරයෙන් හැදුණු මේ රූපේ තෙස්ලොම් නියද ධම්මස්නහර කියන ටික කනගුණ ආහාරයෙන් හැදලා තියෙන්නේ මේ රූපේ. මේ කය ඇසුරු කරගෙන චිත්තජයතික ටිකක් තියේ. මේ නාම රූප දෙක පිරිසිඳ නොදන්නාකම නිසා පඹය බව නොදන්නාකම වගේ නාම රූප දෙක පිළිසිඳ නොදන්නා කම නිසා මම කියන අදහස දරුව කියන අදහසක්, මනුස්සයෙක් කියන අදහසක්, සත්වයෙක් කියන අදහසක්, අම්මා තාත්තා කියන අදහසක්, දෘෂ්ටියක් අපිට තියෙනවා. පඹයවුතන ධර්මතාව ටික දිරලා යනවා, බිඳිලා යනවා වගේ. ආහාරයෙන් හැදුණු මේ රූපේ බිඳිලා යයි. මේ නාම ධර්ම ටික නිරුද්ධ වෙයි. නමුත් ඇති කරගත්ත දෘෂ්ටිය නැති වෙන්නේ නැහැ. ඒක නැවත ආපෝ රූපයකට බැස ගන්නවා. ඉතින් මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ බඳු නාම රූප දෙකක් හටගනිති ඒක පිළිසිඳ නොදන්නාකම නිසා ඇති කරගත්ත සත්ත්ව පුද්ගල දෘෂ්ටිය හේතුනා අවිද්‍යා පත්‍ය සංඛාර ඒතික හේතුනා විඥාණය මේ කයට බැස ගන්න ඔන්න කබලින්ක ආහාරයෙන් රූපය හැදුනා ඒබඳු රූපයට මේ නාම ධර්ම ටික බැස ගත්තාම ආයෙත් ඉපදිලා දැන් හොඳට බලන්න මේ උපන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන දුක දැන් ඉතින් දුකෙන් මිදෙන්න පුළුවන් තරම් වෙහෙසෙන්න වෙයි ඒ වුණාට ඉපදීම ලෙඩවීම මහලු බව මේවෙන් මිදෙන්න පුළුවන් කමකුත් නැහැ අදත් එක උත්තරයක් තියෙනවා මොකද්ද මේ නාම රූප දෙක පිරිසිඳ නොදැක්කෝ ඇති වෙන සත්ත්ව පුද්ගල දෘෂ්ටිය මම මගේ කියන හැඟීම නැති කරන්න බෑ. මේ නාම රූප දෙක පිරිසිඳ නොදැක්කොත් සත්ත්ව පුද්ගල දෘෂ්ටිය ඇති වෙයි. මම මගේ කියන හැඟීම ඇති වෙයි. මම මගේ කියන හැඟීම ඕගොල්ලෝ ගාව තියෙනවා නම් මේ නාම රූප දෙක තියෙන තැන සත්ත්ව පුද්ගල දකින්න බව තියෙනවා නම් හොඳට දකින්න පඹයවුතන පඹය බව නොපෙනෙන කම නිසා මේ මිනිස්සෙක් කියන අදහසක් ඇති වෙලා මේක තමයි මගේ අනාගත ජරා මරණ දුකට යන තියෙන හේතුව කියලා දකින්න මේ අනාත්මෝ නාම රූප දෙකක් තියෙන තැනක නාම රූප දෙකක් තියෙන තැනක ඒ බව පිළිසිඳ නොදන්නා කම නිසායි මේ මම කියන හැඟීම තියෙන්නේ ඒ නාම රූප දෙක පිළිසිඳ නොදන්නා කම නිසායි මේ සත්ත්ව පුද්ගල සංඥාවක් තියෙන්නේ දිට්ඨි සංඥාවක් තියෙන ආත්ම සංඥාවක් තියෙන්නේ ඒ ටික අවිද්‍යාපච්ච සංකාරය බුදුරජාණන් වහන්සේ දේශනා කරන වර්තමාන අද මේ නාම රූප දෙක පිළිසඳ නොදන්නා කම තිබුණත් අවිද්‍යා සංකාර වුණොත් මොකද වෙන්නේ නැවත විඥානයේ මේ වගේම රූපයකට බැස ගන්නවා ඔන්න බුදුරජාණන් වහන්සේ පුබ්බන්ති ඥානය පෙන්වුවා පෙර මම හිතියා නෙමේ සත්‍ය පුද්ගලෙක් හිතියා නෙවේ පෙරද දුක්ඛ නාම රූප දෙකක් තිබුණේ ඒක පිළිසිඳ නොදන්නා කම නිසා දුක්ඛ පිළිසිඳ නොදන්නා කම නිසා සමුදය ඇති වුණා මොකද්ද අවිද්‍යාව කර්ම තණ්හා කියන කෙලෙස් ටික ඇති වුණා සමුදය නිසා මොකද වෙන්නේ ආයි දුක්ඛ ස්කන්ධ ටික හටගෙන මේ තියෙන්නේ දුක්ඛ නාම රූප දෙක ඇති වෙලා තියෙන්නේ අද දුක පිළිසිඳ නොදකින නිසා අවිද්‍යාවෙන් සත්පුද්ගල දෘෂ්ටිය කර්මයක් ඇති කරගෙන තණ්හා උපාදාන වුනොත් නැවතත් මේ දුක උපදිනවා කියන එක පෙන්වනවා. ඔන්න දැන් ජරා මරණ දුක කියන එක උපදින්නේ දුක පිළිසිඳ නොදැකින කම නිසා ඇති වෙන කෙලෙසේටයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. දුකයි දුක්ඛ සමුදයයි දෙක වාගත්තා. අතීතයේදී මේ නාම රූප දෙක පිළිසිඳ දැකලා තිබුණා නම් සත්‍ය පුද්ගලයා කියන අදහස මම මගේ මගේ ආත්මයයි කියන අදහස නොඋනේ නම් ඒ ස්කන්ධ ටික දිරල යයි නිරුද්ධ වෙලා යයි නැවත එහෙනම් විඥානය රූපයකට බැස ගන්න තියෙන හේතුව නැහැ. එහෙම වුණා නම් මෙබඳු කයක් හැදෙන්නේ නැහැ කියලා බුදුසසුන අපිට පෙන්වනවා. එන්නලා අද මේ නාම රූප දෙක හැටියට පිළිසිඳ දැක්කෝ මම මගේ මගේ ආත්මයයි කියන කෙලෙස්ිය හිතින්නේ නැහැ. සත්‍යේ පුද්ගලයේ මනසේ ධර්මයේ කියන වැරදි දැකීම හිතින්නේ නැහැ. එහෙම වුණොත් තණ්හා උපාදාන නැහැ. දරුව හැකිර දකින්න හින්දායි දරු තණ්හාව. මිනිසෙක් හැකිර දකින්න නිසායි මිනිසෙකුට තණ්හාව. මම හැකිර දකින්න හින්දායි මගේ ජීවිතේට තණ්හාව තියෙන්නේ. එතකොට නාම රූප දෙක පිළිසිඳ දැක්කොත් සත්‍යයේ පුද්ගලයේ ආත්මයක් කියලා නොදකිනකොට අපිට අතහැරෙන්නේ දුව දරුවන්ට නෑදෑයන්ට හිතේශීන්ට සහෝදරයන්ට සහෝදරියන්ට තියෙන බැඳීමයි අපි අතහැරලා තියෙන්නේ නාම රූප දෙක දක්නකොට. අද නාම රූප දෙක දැක්කොත් මේ තණ්හා උපාදානය නැති වෙනවා. අවිද්‍යා කර්ම නැහැ, තණ්හා උපාදාන නැහැ. එහෙම වුණොත් නැවත විඥානය මේ වගේ රූපයකට බැසගෙන සවිඥානික වෙන්නේ නැහැ. මේ වගේ ආත්ම භාවය කියන එකක් හැදෙන්නේ නැහැ කියලා බුදු දන්වන්ත පෙන්නනවා. මේ තියෙන පුරාණ කර්මයට හටගත්ත ස්කන්ධ ටික විතරක් තියෙයි. ඒ ස්කන්ධයන්ගේ ආශ්‍රයයක් තියෙනකොට ඒකත් නැති වෙනවා. නැවත මේ වගේ ස්කන්ධයක් හදන්න, නැවත මේ වගේ රූපයක් හදන්න තියෙන කෙලෙස් ටිකක් නැති වෙච්ච හින්දා මතු විඥාන රූපයකට බැස ගන්නත් නැහැ. තියෙන ටිකක් නැති වෙනවා, පහනක් නෙවුනා වගේ නිවිල යනවා කියලා බුද්ධ ජානන්සේ දේශනා කළේ. හැමදාම අපිට උනේ මේ නාම රූප දෙක තුල ජීවත් උනේ නාම රූප දෙක නොදැන නැවත වෙනත් දෘෂ්ටියක් ඇති වෙන විදිහට දෘෂ්ටියකින් ජීවත් උනේ. නාම රූප දෙක බිඳලා යනකොටම දෘෂ්ටිය නිසා නැවත රූපයකට බැස ගන්නවා. ඉතින් මේ විදිහට දුක ඇති වෙනකොට බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මේ නාම රූප දෙක පිළිසිඳ දැකලා සත්පුද්ගල දෘෂ්ටිය නැති කළොත්, ආත්ම සංඥාව නැති කළොත් නැවත උපදින්න තියෙන කර්ම නිමිති නැති කළොත් මේ ස්කන්ධ ටික නිරුද්ධ වෙන දවසට ආහාර නිසා හැදෙන රූපේ, ආහාර නිරුද්ධ වෙනකොටම රූපේ නිරුද්ධ වෙයි. නැවත රූපයකට බැස ගන්න අවිද්‍යාව නැති කළා හින්දා කර්ම නිමිති නැති වෙනකොට නැවත ඉපදීම නැහැ. ඒ කියන්නේ පවයවුතන සබය බව නොදන්නාකම නිසා මිනිසෙක් හැටියට දැකලා මිනිසෙක් කියන අදහස නිසායි ආයෙත් ඇහැකන දිවනාසය හැදුනේ. ඇහැකන දිවනාසය හැදුනහම ආයතන ටිකට ආයෙත් පඹයවූ කියන ධර්මතා ටික පේන්නේ නැහැ. ආයෙත් සබය බව නොදන්නාකම නිසා ඇති කරගන්න තත්ත්ව පුද්ගල දෘෂ්ටිය ආයෙත් ඇහැකන දිවනාසය හදන්න හේතු වෙනවා කියලා චක්‍රයක් වෙද්දී පඹය බව නොදන්නාකම නිසා මිනිසෙක් වෙන අදහස නිසා ඇහැකන් දිවනාසය ශරීරය හැදුනා. ඒ ඇහෙන්ම බලලා අද මිනිසයා වගේ පෙනෙනකොට වෙනද වගේ මිනිසයෙක් වෙන දෘෂ්ටිය පැවතුනේ. අපි ටිකක් පරීක්ෂාකාරී වුණා. මොකද කරන්නේ? අපි ටිකක් ළඟට ගිහිල්ලා කරව බලනකොට පඹයක් කියලා දකිනකොට අම්බය කියන එක හැදිලා තියෙන හැටි කියන්නේ කෝටු කැලි ටිකකින්, සතුන් කැලි ටිකකින්, බෙදි කැලි ටිකකින්, මුට්ටි ටිකකින්, අනේ මෙච්චර සසරක මේ ඇවිද්දී පම්බය උතන පම්බය බව නොදන්නාකම නිසා නේද කියන කාරණාවක් දැක්කා. දැකලා සම්මා දිට්ඨි ඇත්ත ඇති හැටි දැක්ක පම්බය උතන පම්බය බව දැක්කහම අවිද්‍යාව නැති වුණා. එතකොට අවිද්‍යාව පත්‍ය සංකාරක් නැහැ. අවිද්‍යාව නැති වෙනකොට මිනිසයා කියන අදහසක් නැහැ. ඔන්න දැන් මිනිසයා කියන අදහස දුරු කළා. පඹයා කියන තැනක පඹයා කියන සංඥාවෙන් ජීවත් වෙනවා. ඒ පඹයා කියන තැන හතගඳ තිබුණු මේ කෝටු ටිකක් කියනනම් ඕකත් දිරලා යයි. ඒ ටිකක් දිරනවා නැවත ස්කන්ධ ටිකක් හදන්න තියෙන සත්පුත්‍ර දෘෂ්ටියක් නැතිනකොට පහනක් නෙවෙනවා වෙනුණා කියලා. ඉතින් අපිට මේ ටික ගවේෂණය කරනකොට හරියට බැලුවොත් හොඳට උගලට සක්කාය දිට්ඨිය අතහැරෙනවා. මේක දකින මට්ටමට එන්න ආවොත් මේ දිට්ඨි සම්පන්න වෙනවා කියන කේතරම්ම අමාරු සිද්ධියක් නෙමෙයි. හැබැයි අපිට නුවණ තියෙනවා. එයාට පුබ්බන්තේ කංක මම අතීතයේ හිටියද හිටියනම් කොහේ ඉඳද්ද කොහොම ඉඳද්ද මොන විදිහට ඉඳද්ද කියන ටිකෙන් සම්පූර්ණ මිදෙන මොකද අතීතයේද කියලා තියෙන්නේ මොකද්ද මේ වගේම නාම රූප දෙකක් නම් තියෙන්න ඇති. ඒ නාම රූප දෙක නොතිබුණකම නිසා නාම රූප දෙක පිළිසඳ නොදන්නාකම නිසා අවිද්‍යාවෙන් සත්පුරුෂ දෘෂ්ටියක් හදාගෙන මෙතෙන්ට ආවේ කියලා දකිනකොට මම මෙරිලා උපන්නා අහවල් තැනක මම ඉඳි අහවල් විදිහට ඉඳි කියන දෘෂ්ටි ඔක්කොම අතහැරෙනවා. අපි මෙරිලා උපදීද උපදීන කොහේ උපදීද කොහොම උපදීද කියන දෘෂ්ටි ඔයගලන්ට හිතින්නේ නැහැ. ඔයගොල්ලෝ දන්නවා මොකද්ද? අදත මේ නාම රූප දෙක පිළිසිඳ නොදන්නා කම තිබුණොත් අවිද්‍යාවෙන් සත්පුද්ගල දෘෂ්ටිය කටගන්නේ. ඒ අදහස නිසා විඥානය නැවත රූපයකට බැසගන්නේ. ආයෙත් මේ නාම රූප ධර්මයේ හැදී නේද කියලා දකිනකොට හේදා විද්‍යා ප්‍රත්‍ය කියලා දකිනකොට අපි උපදීද උපදිනවන කොහේ උපදීද කොහොම උපදීද කියලා හිතන්න වෙන්නේ නැහැ. හිතන්න ඕනේ නැහැ. සම්පූර්ණ සක්කාය දිට්ඨිය දුර වෙනවා. රූපේ මම රූපේ සත්‍යේ රූපය අසුරු කරගෙන සත්‍යෙක් ඉන්නවා සත්‍යෙක් නිසා රූපේ ඉන්නවා මේවා එකකට හිටින්නේ ඒ වගේම පුබ්බන්තේ කංකති අපරන්තේ කංකති පුබ්බන්ත අපරන්තේ කංකති කියන මේවා හිටින්නේ හරි හරියටම නියම විදිහට භවනාව පටන් ගන්නකොට සෝතපත්ති අංග ටික ලැබෙන්න ඕනේ කල්යාණ මිත්‍රයසල සද්ධර්ම ශ්‍රවණය කියන ටික ඔයගලන්ට හරියටම ලැබෙන්න ඕනේ ඔගලට හම්බලා තියෙනවනේ පටිච්ච සම්පාද ධර්මය හරහා දුක් දුකේ ඇතිවීම නැතිවීම නැති කරන මඟක් ලැබිලා සෝතාපට්ටි අංග ටික ලැබිලා තියෙනවනේ. ඔගලන්ට තියෙන ඊට පස්සේ ධර්මානුධර්ම ප්‍රතිපත්ති යෝනිසෝ මනස්කාරය කියන ටික විතරයි. ඒ ටික කරනකොට පිටි සම්පන්න වෙනවා කියන එක නවත්තන්න බැහැ. ඕනොත් තමයි පුදුමයි. ඕනොත් පුදුම වෙන්නේ එක කියන්නේ භවනා කරන ඔගොල්ලෝ සෝවාන් වුණොත් පුදුම නැනොමස් පුදුමයි කියන තැනකට එනකම් එනවා. ඉතින් ඒ තරම් සහේතුක මේ සාසනේ. ඉතින් ඉස්සර තේරුම් ගන්න මෙන්න මෙහෙම ධමයක් තියෙනවා. දැන් අපි තේරුම් ගත්ත පටිච්ච සම්පාදයේ හරහා එනම් සත්‍යයේ පුද්ගලයේ අතීතේ ඉඳලාවවත් අපි අතීතේ ඉඳලාවවත් තව කෙනෙක් අතීතේ ඉඳලා උපන්නවත් නෙමේ. මේ වෙලා තියෙන්නේ මොකද්ද? අවිද්‍යාපච්ච සංඛාර සංඛාරපච්ච විඥාන කියන එකත් වෙලද තියෙන්නේ. අද මේ විඥානේ කනපොන ආහාරෙන් යුක්ත රූපයට දැසගෙන කනපොන ආහාරෙන් යුක්ත රූපයේ සවිඥානක වෙලා ආයතන ටික හැදිලා ඒ නිසා ස්පර්ශ වෙනවා කියන තැනට ධර්මතා පහක් තමයි අපේ ජීවිතය කියලා මෙතන තියෙන්නේ කියලා ඔයගොල්ලන්ට පේනවා. මේ ටික හැදෙන්න හේතුව මේ වගේම විඥානේ කනබුන ආහාරයෙන් යුක්ත කයක් ඇතුළු කරගෙන පවතින තැනක එදා මේ විඥාන නාම රූප සලයන් පස්ස වේදනා කියපු තැන නැත්නම් නාම රූප කියන ටික පිළිසඳ නොදන්නා කම නිසා ඇති කරගත වැරදි හැඟීමයි කියන එකක් දන්නවා. දැන් සත්‍ය පුද්ගලෙක් ඉන්නවා කියන අදහස් ටික අතහැරෙනවා. මම ඉපදෙයිද, අපි ඉපදෙයිද, කොහේ ඉපදෙයිද මෙහෙම අදහස් හිතන්නවත් ඕනේ. එයා දන්නවා එහෙම කෙනෙක් උපදින්නේ නැහැ, මම උපදින්නේ නැහැ, තව පුද්ගලෙක් උපදින්නේ නැහැ. අදත් මේ නාම රූප දෙක පිළිසිඳ නොදන්නා කම තිබුණොත් මම මගේම කියලා මගේ ආත්මය කියලා කර්ම නිමිති හදාගන්නේ. ඒ කර්ම නිමිති ආරම්භය තණ්හා උපාදානයේ වෙයි. ඒ තණ්හා උපාදාන වුණොත් නැවත විඥානේ මේ වගේම කනගුණ ආහාරයෙන් යුක්ත රූපයකට දැසගන්නේ නේද? ආයෙත් මේ වගේ කයක් අවිඥානික වෙයි නේද කියන කාරණාවනු තේරේ. එතකොට පටිච්චසමුප්පාද ධම්මයේ සුඛංගති මේ පටිච්චසමුප්පාද ධර්මයේ සැකේ අත්හැරෙනවා. එතකොට මෙන්න මේ ටික ඔගොල්ලෝ අහගත්තාම දැන් අපිට උත්තරයක් හම්බුණා. මොකද්ද? මේ නාම රූප දෙක පිළිසිඳ නොදන්නා කම තිබුණු නිඳයි වැරදි දැකීම කියන එක ඇති වුණේ. වැරදි දැකීම හේතුණා මේ වගේ කයකට විඥානේ බැසගන්නේ කියන උත්තරයක් ආවනේ. අද මේ නාම රූප දෙක පිළිසිඳ නොදැක්කොත් අදත් වැරදි දැකීමක් ඇති සත්පුද්ගල කියන එහෙම වැරදි දැකීමක් ඇතිවෙන ඒක හේතුවේයි නැවත මේ විඥානයේ කයකට දැසගන්න මේ වගේ ඉපදීම කියන ධර්මතාවය වෙන්න කියන උත්තරය ලැබුණා නම් ඔන්න දුකයි දුක සමුදයයි දෙක ලැබුණා අපිට. ඉපදුනා කියන්නේ නාම රූප දෙක හැදුනා කියන්නේ ඒ තමයි දුක. දුකයි දුක සමුදයයි දෙක. අතීතයේ මෙහෙම නොවුණා නම් අවිද්‍යාව නොවුණා නම් කර්ම නිමිති නැහැ, අද එහෙනම් ඉපදීම නැහැ නේ. අද නාම රූප දෙක පිළිසිඳ දැක්කොත් සත්ත්ව පුද්ගල දෘෂ්ටියක් නැහැ. එහෙනම් අම්මට තාත්තට දුවට පුතාට අයියාට අයියට අක්කට නංගිට මල්ලිට මට කියන තැන් වලින් තියෙන තණ්හාව නැහැ. බැඳීම නැහැ. ඒ නාම රූප දෙක පිළිසින් දැක්කහම සත්ත්ව පුද්ගල හැටියට දකින්න. එතකොට මේ සංයෝජන ලෙහෙනී වේමයි. එහෙම වුණොත් විඥානය නැවත මව කුසකට බැසගන්නේ නැහැ. ජරා මරණ දුක මෙපමණකින් ඉවරයි කියලා ඔන්න දුකේ නිරෝධය දැක්කා. දැන් උත්තරයක් ආවා. එහෙනම් මොකද්ද? දුක් නිරෝධ ගාමිනී ප්‍රතිපදා සම්මා දිට්ඨි. ඇත්ත ඇති හැටි දකින්න ඕනේ. මේ නාම රූප දෙක ඇත්ත ඇති හැටි දැක්කොත් නේ වැරදි දැකීම නැති වෙන්නේ. එහෙම වුණොත් නැවත ඉපදීම නැති වෙන්නේ. එහෙනම් දැන් උත්තරයක් ආවා මොකද්ද? ඇත්ත ඇති හැටි මේ නාම රූප දෙක ඇත්ත ඇති හැටි දකින්න ඕනේ කියලා උත්තරයක් ආවා. තේරුණා නේද? දුක බලලා දුක ඇතිවීමත් බලලා දුක නැතිවීමත් බලනකොට නැති කරන මාර්ග හැටියට ආව එහෙනම් සම්මාදිට්ඨි නාම රූප දෙක නාම රූප ධර්මයක් හැටියට පිළිසිඳ දැක්කොත් මේ කෙලෙස් ටික නැති වෙනවා කියලා. හරි. දැන් මේ නාම රූප ධර්මයන් පිළිසිඳ දකින්ද දැකීමට කියන සම්මාදිට්ඨි කියලා. ඒ නාම රූප ධර්මයන් පිළිසිඳ දැකීම සඳහා යම් කල්පනාවක් කරන්නේ මේ සම්මා සංකප්පය. නාම රූප ධර්මයන් පිළිසිඳ දැකීම සඳහා යම් උත්සාහයක් තියෙනවා මේ සම්මා වායාමය. නාම රූප ධර්මයන් පිළිසිඳ දකින්න යම් සීයක් තියෙනවා මේ සම්මා සති. නාම රූප ධර්මයන් පිළිසිඳ දකින්න යම් සමාධියක් තියෙනවා මේ සම්මා සමාධි. එතකොට කම්මන්ත වාචා ආචීව කියන ටිකේ පිළිබඳ තියෙනවා. මේකම ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙනවා. ඔන්න මේ නාම රූප දෙක පිළිසිඳ දකින්නකොට ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් වැඩෙනවා ඉබේම. දැන් ඔය ආර්ය අෂ්ටාංග මාර්ගයේ පෙන්නුව සම්මා දිට්ඨිය මේ නාම රූප දෙක පිළිසිඳ දකින්න මට්ටමේ ඉඳලයි කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා. දකින්න මට්ටමට. දැන් මේ නාම රූප දෙක පිළිසිඳ දකින්න තැනට ගන්න ඕනේ අපි. ඒකට කිව්වා පූර්ව භාග ප්‍රතිපදාව කියලා. ආදි බ්‍රහ්මචර්ය කියලා. ඒකකට අපි කියනවා සීල සමාධි ප්‍රඥා කියලා. ආර්ය අෂ්ටාංග මාර්ගයේදී සීල සමාධි ප්‍රඥා වෙන් කරන්න බෑ. වඩන්න වෙන් වෙනව වඩන්න ඕනේ. සම්මාදිට්ඨිය ඇත්ත දකිනකොට සංකප් ඉතුරු අංගහත ඊට අනුවම උපදින. නමුත් පූර්ව භාග ප්‍රතිපදාවේදී සීලය වෙනම සපයන්නට ඕනේ, සමාධිය වෙනම සපයන්නට ඕනේ, ප්‍රඥාව වෙනම සපයන්නට ඕනේ. අපි මෙතන ඉඳලා මෙල්බන් නගරයට යනවා නම් ඒකට යන්න අපිට අර ප්‍රීවේක තියෙනවා. නමුත් මෙතන ඉන්න අපිට ඒ නගරයට යන ප්‍රධාන පාරට යන්න තව මේ බොරළු පාරට යන්න වෙනවා නේ. බොරළු පාරට තියෙන්නේ මොකටද? ප්‍රධාන පාරට යන්න. ඒ පාරෙන් තමයි අපිට නගරට යන්න. ඒ වගේ මූලින් කියනවා සීල සමාධි ප්‍රඥා ටික ඒ තමයි මේ බොරළු පාර වගේ. ඒකට කියනවා ආදි බ්‍රහ්මචර්ය කියලා. මේ පාර ගිහිල්ලා වැටෙන්නේ මොකද්ද? ප්‍රධාන පාරට වගේ මේ නාම රූප ධර්මයෙන් පිළිසිඳ දකිනවා කියන ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන තැනට. ඒ සම්මාදිට්ඨිය පුන පුනා වඩනකොට ඒ ප්‍රීවේකයේ දිගට යනකොට නගරට යන්න පුළුවන්. ඒ වගේ මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය පුන පුනා වඩන කෙනාට ආශ්‍රයක්ෂය වෙනවා. ඒකයි මේ සීල සමාධි ප්‍රඥා කියන ටික අද මේ කරන ටිකට කියනවා කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණය ලැබුණා ධර්මානුධර්ම ප්‍රතිපත්ති යෝනිසෝ මනසිකාරය කියන ටිකටයි අද සීල සමාධි ප්‍රඥා කියන්නේ. මේ ටික කරනකොට දිට්ඨි සම්පන්නයි කියලා කියන්නේ අන්න එදාට සම්මාදිට්ඨිය කියන එක ඇති වෙනවා. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මාදිට්ඨිය කියන එක ඇති වෙනවා ඔහොම කරනකොට. ආරම්භෙදිම සෝවාන් එහෙම නෙමෙයි. තේරෙනවා කිව්වේ. ඒ කියන්නේ දැන් සෝතාපට්ඨියංග කියලා හතරක් තියෙනවනේ නේද? සෝතාපට්ඨි අංග මොනවද? කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරය ධර්මානුධර්ම ප්‍රතිපදාව. පත්ති යංග කියලා කියන්නේ පැමිණෙන්න තියෙන සුවම් වෙන්න තියෙන සෝතපන්නාංග කියලා කියන්නේ මොකද්ද? සෝවාන් වෙච්ච කෙනාගේ බුද්ධිය වෙච්ච ප්‍රසාදේ බුදුරජාණන් වහන්සේ ගැන නොසැලෙන පැහැදීම යුක්තයි, ධර්මය ගැන, සංඝ රත්නය ගැන ආර්යකන්ත සීලෙන් යුක්තයි. පටිච්ච සම්පදෝ දිට්ඨෝ හොති සුද්ධිත්තු. පටිච්ච සම්පද ධර්මයේ දැක්කා, යාව මනාව දැක්කා. මොන ওই ටික තමයි යාට කියන හැටි. මම සෝවාන් පුද්ගලෙක් කියලා කියන්න තියෙන ටික. එතකොට පටිච්ච සම්පදේ දකින්නේ. එතකොට මේ කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණය කියන ටික ඔයගලන්ට ලැබුණා දැන්. අපි කියමු දුක දුක ඇතිවීම අහගන්න ලැබුණා. දැන් ධර්මාන ධර්ම ප්‍රතිපත්ති යෝනිසෝ මනසිකාරය කියන ටික තමන් ඉගෙන ගන්න ඕනේ. ඉගෙනගෙන ওই ටික කරනකොට ඔයගලන්ට ලැබෙනව මොකද්ද? අර ප්‍රධාන පාර්ථේ පැමිණෙන්න පුළුවන් වුණා වගේ මේ ධර්මයේ නාම රූප දෙක ඇතිතතු දකින්න පුළුවන් මට්ටමට එනවා. දිට්ඨි සම්පන්න වෙනවා. මේ නාම රූප දෙක එතකොටම මේ නාම රූප දෙක අධ්‍යාත්මින්ද හේතු මේක පෙරත් මේ වගේම නාම රූප දෙකක් තියදී ඒ බව නොදන්නාකම නිසා ඇතිවෙච්ච යැරදි දෘෂ්ටිය නේද මේ වගේ නාම රූප දෙක ඇතිවෙන්න හේතුව කියලා තේනවා. අද මේ නාම රූප දෙක පිළිසිඳ දකින්න බැරි වෙන මේ හැම තැනකම පුද්ගල භාවය ඇතිවේ. පුද්ගල භාවය තුල තණ්හාව පාදානෙ මෙහිලා බැඳලා ඉදී ඒ නාම රූප දෙක නිරුද්ධ වෙයි. ඒ කෙලෙස්ෙම යාව සසරට ගෙනියනවා නේද කියලා තේනවා. ලෝකය දුක් විඳින හැටි, දුකෙන් නැවත දුක ඇති කරගන්න හේතු ඇති වෙන හැටි පේනවා. තමන් ඒ දුකෙන් මිදෙන මාවතට පිළිපන්න බව තමන්ට පේනවා. ඒක උදින දිට්ඨි සම්පන්නයි කියන්නේ. ඔන්න ඕක තමයි ධර්මය කියන කාරණාවෙන් පැහැදිලි කරන්නේ දුක් දුක ඇතිවීමත් නැතිවීමත් ඇති කරන මඟ කියලා කියන්නේ මෙන්න මේ ආර්ය අෂ්ටාංග මාර්ගයට. දැන් ඔන්න ඔතෙන්ට අපේ මනස ගන්න ඕන ඉස්සෙල්ලා. ඒ කියන්නේ දිට්ඨි සම්පන්න වෙන්න ඕන කියන එකයි කිව්වේ. මේ පටිච්ච සම්පදායේ තේන තැනට එතනින් පස්සේ යන්න ගන්නවා. එයා යන්න ගන්නවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන කුඩා ළමයෙක්ව පොඩි කාලේ තමයි රකින්න ඕනේ. ඇයි ඒ? එයා තමන්ට හිත දේ කටේ දා ගන්නවා, අහිත දේ කටේ දා ගන්නවා. දැන් ධන ගාන පොඩි කිරිසක් වේ හොඳ නරක දෙක තේරුම් කරගන්න බැහැ. ඒ හින්දා හොඳ දේ කටේ දා ගන්නවා, නරක දේ කටේ දා ගන්නවා. දෙමව්පිය මොකද කරන්නේ? එයාව රකින්න වෙනවානේ. යම් දවසකදී එයා තනියම හොඳ නරක වෙන් කරගන්න ධන දවසක් එනවා. එදාට සියාව ඉදිරියෙන් පිටපස්සේ රකින්න ඕනේ නෑ. එදාට එයා රැකෙන්න දන්නවා. ඒ වගේ මහන්නේ මම පුද්ගලයෙක්ව දිට්ඨි සම්පන්න වෙනකම් විතරයි රකින්න ඕනේ කියනවා. මොකද එයා හොඳ දේ කටේ දාගන්න, නරක දේ කටේ දාගන්න ලදරුකම නිසා කෙනෙක් දිට්ඨි සම්පන්න වුණාම මම එයාව රකින්න ඕනේ කියලා එයා යැපෙන්නේ එයා දන්නවා කියනවා. ඒ වගේ මේ ශාසනයේ කිරිගහුවන්ට පෙන්වලා තියෙන්නේ දිට්ඨි සම්පන්න නොවිච්ඡාය. මොකද එයා හොඳ දේ කටේ දා ගන්නව, නරක දේ කටේ දා ගන්නව, එහෙම දෙයයව රකින්න ඕනේ කියනවා. ඒ වගේ හැමදාම නිවන් දකින්නවා කියන එක පිහිනයක් කරගෙන සංකල්ප මාතෙන් හිතාගෙන කරන සාසනයක් නෙමෙයි මේක. එහෙමවත් වැඩක් නැහැ, තේරුමක් නැහැ නේ. අපි නිවන කියන එක ලැබෙයි කියන තැනක ඉන්නවා. ඒක හීන මට්ටම, ප්‍රාර්ථනා මට්ටමක් තියෙනවා. නමුත් ඇස් පනා පිටම ඒ කාන්ති වැරදීමකින් තුරු ලැබෙන එකම දේ නිවනයි කියන තැනකින් ඔයගොල්ලෝ දෙවිදෙන්න පුළුවන්. නිවන කියන්නේ මොකද්ද? මේ ජරා මේ කෙලෙස් ප්‍රේත පරිණිරවාණය, කෙලෙස් ටික දුරු වෙන වර්තමානයේ පවතින ඇත්ත දැකීම කියන තැන නුවණ ගන්න අරගෙන කරන්න. හරි. අපි තව කතා කරමු. මම භවනා කරන හැටි කියලා දෙන්නම්. ඔබලු හැබැයි උත්සාහයෙන් භවනා කරන්න වෙනවා. මට භවනා කරලා නැහැ. ඈ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තුන්නේ කිච්චන් ආතප්පන කකර සතජත. දීදී කිරීම උඹලගේ වැඩ. සතජතෙන් මහන්තිලා මග කියලා දෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ නිසා මට භවනා කරවන්න නම් බෑ. කරන්න හැටි මම කියලා දෙනවා කියලා දිගම යනවා ආපෝතන පිටේ එනවා. එතකොට මේ සම්බන්ධව තියෙන ප්‍රශ්න ගැටළු තව අපි කතා කරමු. පටිච්චසමුප්පාදේ හැම අපහැදිස්සෙන් තියෙනවා නම් කතා කරමු. දැන් කෙටියෙන් ගන්න නාම රූප දෙක පිළිසිඳ දකින්න ඕනේ තැනට පිළිසිඳ දැක්කහමයි පුද්ගල සංඥා කෙලෙස් නැති වෙන්නේ. හරිද? දැන් අද අපිට කියන්නේ මේ රූපේ මම කියලා නේද? මගේ කියලානේ. මගේ ආත්මයයි කියලානේ. එතකොට මේක මම මගේ මගේ ආත්මය වෙනකොට නාම රූප දෙකක් තියෙනේ කියන එක පේන මස්තකට ගන්න ඕනේ. ඔන්න ඔක තමයි අපි ඉගත්තේ දැන් නේද? එතකොට මේ පෙනීම නිසා මේ දැකීම නිසා ඊටු ටික වෙයි. දකින දෙන්න කරන එක විතරයි අපිට තියෙන්නේ. දකින ඔක යන රහත් වෙනවම නේ දිට්ඨි සම්බන්ධ වෙනවා කියන එක. එතකොට දැන් ඔය බව සත්‍යයෙන් තබාගෙන දැන් අපිට තියෙනවා සිතල සිල්වත් වෙන්න. ආර්ය ශ්‍රේණි කුමාරගේ සීලය තැවෙන එක. හරිද? ඒ සීලේ දර්ශන එක්කම එනවා. මේ ටිකට කියනවා සර්වත්‍යයෙන් මොකද්ද? මග්ග ආරම්භන කියලා. මග අරමුණු කරගෙන මේ ටික තියෙන්නේ. ආදි බ්‍රහ්මචාරීක කියනවා. බ්‍රහ්මචාරියට මුල් වෙන කොටස. පූර්ව භාග ප්‍රතිපදාව කියලා කියනවා. ඈ එතකොට මේකේ ප්‍රධාන ලක්ෂණය තමයි සීලේ හිතල ගන්නවා. හත් සීල් හෝ සමාදන් වෙනවා. අට සීල් හෝ සමාදන් වෙනවා. උපෝසත සීලයක් හෝ සමාදන් වෙනවා. යම් කිසි තමන්ගේ කය වචන දෙක හිතල සංවර කරගන්න පුළුවන් සීලයක් හදා ගන්න ඕනේ. දැන් අපි ආජීව අෂ්ටමක සීලේ සමාදන් වුණා. නේද? දැන් ඇත්තටම ඕගොල්ලොන්ට තියෙන්නේ මේ ශාසනයේ සීලය කියලා කියන්නේ සමාධි සංවර්ධනික සීලය. මේ සීලය රකින්න විතරයි ඔයගොල්ලන්ට තියෙන්නේ. හරියටම අද දවසේදී සීල් රැක්කොත් මුළු දවසේම ඔයගොල්ලෝ භාවනා කරනවා කියන්නේ. ඔයගොල්ලෝගේ සීල් සමාදන් වුණානේ. ගත්ත මේ සීලය රකින්න පුළුවන් නම් විත භවනා කරන්න හැටි මම කියලා දෙන්න මම මේ ධම් කරුණු ටික පොඩ්ඩක් කියලා දෙන්න මොකද මම ඉන්න කාලේ ටිකක් නිසා මේ කර්ම දැනගන්න එක වටිනින්ද බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙන්න කලින් පංචිල් තිබුණා බමුණු කාලේ අදත් පංචිල් තියෙනවා එදත් තිබුණේ පානාති පාතා වේරමණී අදින්නා දාන වේරමණී කාමයිසු මිච්ඡාචාර වේරමණී එතකොට මොසාවාද වේරම මිසුරාමයේ මධ්‍යමව දැක්කන වේරම ආජිවස්තමක සීලෙත් තිබුණා සම්පක්කලාප ඔය ටික තිබුණා සිද්ධාත් කුමාරයා මහමාය දේවි කුස පිළිසිඳ ගන්නකොට මහමාය දේවින් වහන්සේ අටසිල් සමාදන් වෙලා හිටියා අටසිල් සමාදන් වෙලා හිටියා නේද අල්පියෝනේ එතකොට ගුණාන්තර පහල වෙලා නැහැ. ඒ කාලේ පන්සිල්ලට සීල් තිබුණා. ඒ කාලේ තිබුණ සීලේ පන්සිල් වලයි අද අපි සමාදන් වෙන පන්සිල් වලයි වෙනස දන්නවද? වෙනස මොකක්ද? ඒ තමයි අද මේ ශාසනයේ කෙරණන් සීලය කියන එක දැනගෙන ඉන්නවා. සීලය ඇති වෙන හැටි දැනගෙන ඉන්නවා. සීලය නැති වෙන හැටි දැනගෙන ඉන්නවා. සීලය නැති කරන ප්‍රතිපදාව දැනගෙන ඉන්නවා. මේ ශාසනයේ සීලය වඩන්න පුළුවන් එක. බහැර ශාසනයේ සීලය වඩන්න බෑ. එතකොට මේ ශාසනයේ කෙනා සීලය කියන එක දන්නවා. මොකද්ද? හොරකම් නොකිරීම, සත්තු නොමැරීම, කාම වර්ධන නොකිරීම, පුරු නොකීම, කේලම් නොකීම, හිස් වචන නොකීම, පරත වචන නොකීම. මිච්ඡා ජීවන හිසිරීම මේක සීලය කියලා දන්නවා. එතකොට මේ සීලය ඇති වෙලා තියෙන්නේ මොකක් හින්දාද කියන හේතුවක් දන්නවා. මේ සීලය කියන එක ඇති වෙන්නේ හැම වෙලෙම හිත හින්දා. මොකද්ද? අලෝභ, අද්වේෂ, අමෝහ කියන හිත හින්දා කියලා දන්නවා. මේ සීලය නැති බව නැති තැනක් දන්නවා. හොරකම් කරනවා නම්, සත්තු මරනවා නම්, කාම වර්ධ හැතරනවා නම්, බොරු කියනවා නම් පරස වචන කියනවා නම් කේලම් කියනවා නම් හේතු වචන කියනවා නම් මිච්ඡාජී හැතරන මේ සීලය නැතිවීම කියලා දන්නවා. නැති වෙන්න හේතුවක් දන්නවා හිත. මොකක්ද? ලෝභ, දේශ, මොහ. එතකොට සීලය සීලේ ඇති වෙන හැටි දන්න හින්දා එයා දන්නවා මේ සීලය රකින්න නම් හිත රකින්න වෙනවා. ලෝභ දේශ මොහ කියන අකුසල හේතු ඇති වුණ කවදාවත් හිතල සීලය කියන එක රකින්න බෑ. මේ සීලය කියන එක මම නෙමෙයි මගේ නෙමෙයි. මේ සීලේ හේතු ප්‍රත්‍යයයි. බමුණන්ගේ කාලේ සීලය පුද්ගලිකයි. මේ සීල් සමාදන් වෙලා ඉන්නේ අපි සීල් රකින්නේ අපි කියන අදහසින් තමයි තිබුණේ. නමුත් මේ ශාසනයේදී සීලේ සමාදන් වෙන හැබැයි සීලේ මගේ නෙමෙයි. සීලේ සමගාමීවත් එකක් නෙමෙයි. සීලේද හේතු ප්‍රත්‍යය කියලා දන්නවා. මොකද්ද මේ සීලේට හේතුව? කාය වචන දෙකේ සංවර වෙන්න හේතුව හිත කියලා දන්නවා. හිත සංවර වුණොත් හිත හදාගත්තු කාය වචන දෙක හැදෙනවා කියලා දන්නවා. ඒ හින්දා මම මේ සීලය කැඩෙන්න දෙන්නේ නැහැ කියන අදහසෙන් හිතියට හරියන්නේ නැහැ. ලෝභ සිතක් ආවොත්, ද්වේෂ සිතක් ආවොත්, මොහ සිතක් ආවොත් මේ සීලය කැඩෙනවා කියන එක එයා දන්නවා. මම මේ සීලය කොහොම හරි කඩා ගන්නවා කියලා උත්සාහවත් කිරුත් ඒත් හරියන්නේ නැහැ. රාග සිතක් කැපෙන්නේ නැත්නම්, ද්වේෂ සිතක් කැපෙන්නේ නැත්නම්, මොහ සිතක් කැපෙන්නේ නැත්නම් මේ සීලය කැඩෙන්නේ නැහැ කියලා දන්නවා. එතකොට ඒ නිසා දැන් අපි මේ සීලය සමාදන් වුණා. අපි සිල් රකින්න නම් යන්නේ දැන් අද අපිට සිල් රකින්න වෙනවා. හේන් කුඹුරු වල තැල් රකින්න යනවනේ කට්ටිය. තැල් රකින්න යනවා කියන්නේ තැල් රකින්න එකද? නැහැ, තැල් රකින්න කියලා ගියාම මොකද වෙන්නේ? ඔළුවෙන් ඉඳන් පොරෝක නිදාගෙන හරියනවද? නැහැ. එතකොට වෙනව මොකද්ද? තමන්ගේ භවෝග පාලු කරන්න, නාස්ති කරන්න, ඌරෝහා වූ අලියෝ වගේ වල් සත්තු හේන දෙනවාද කියලා හොඳ අවධියෙන් ඉන්න ඕනේනේ. ආව සති කුව එළව ගන්නත් උත්සාහවත් වෙන්න ඕනේ. නෝපන් නොවන සත්තුන්ව එඳ නොදීම ප්‍රයෝග කරන්නත් ඕනේ. කොහොම තමයි තියෙන්නේනේ. ඒ වගේ ඔයගලන්ට මේ සීලේ නැමැති හේන භෝගය රකින්න අද දීලා තියෙනවා. මේක පාලු කරන්න එන වල් සත්තු තමයි මොකද්ද? කෙලස් ධර්ම කුසල ධර්ම. දැන් ඕගොල්ලන්ට උත්සාහය තියෙන්න ඕනේ. උපන් අකුසල ධර්ම එළව ගන්න, අකුසත්තුන් එළව ගන්න පුළුවන් වෙනවා. හරිද? නෝපන් අකුසල ධර්ම නෝපදවන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒ කියන්නේ නාපුසත්තු නොඑඳ කලම සබ්ද කර කර ගෑයි ඉඳ වෙනවා. හරිද? නේද? එතකොට ඒ විදිහට තමයි හේන රකින්න කුඹුර රකින්න වෙන්නේ. එතකොට මේ රූප සද්ද දිහා බලාගෙන නම් සිල් රකින්න දෙන්නේ නැහැ. සිල් රකින්නම සිල් රකින්න කොහෙ බලාගෙන ඉන්නේ? තමන්ගේ මනස දිහා හොඳ අවධානයෙන් ඉන්නවා. ඉදීමයි සීලය රකින්න පොරොන් දෙච්ච කෙනාට භාවනාව කියන එකට මනස යොමු වෙන්නේ ඉදීමයි. ඇයි? මේ හිතේ ලෝභ දේශ මොහයක් ඇති වුණොත් දන්නවා මෙන්න සීලය කඩන්න නැත්නම් භෝග පාලු කරන්න සතෙක් ඇවිල්ලා. එහෙනම් මේ සීලය කඩන්න තියෙන හේතුවක් ඇතිවලා වහාම හේතුව උපන්නස කාමච්ඡන්දස පහනං චෝති තංච පජානති උපං කාමච්ඡන්දේ දුරු කරන්න අනුපන්නස කාමච්ඡන්දස ආයතින් අනුපාද හොති තංච පජානති නූපං කාමච්ඡන්දේ නැවත නූපදවන්නත් එයා දැනගෙන ඉන්න ඕනේ. හේන රකින්ද එයා දැනගෙන ඉන්න ඕනේ. එතකොට ඔන්න ඔය විදිහට තමයි අද සීල රකින්ද තියෙන්නේ. ඉතින් ඕක ටිකක් අපහසු ගතියක් හින්දා කලම අපි සූදානම් වෙම ඉන්නවා. සත්තු ආවහම එළව ගන්න අමාරු හින්දා. ඒකට වඩා පහසු මොකද්ද? එන්න කලම අර තහඩුවක් හොල්ලලා, තකරම හොල්ලලා, තහඩුවකට ගහලා, කෑ ගහලා, ලයිට් එක ටිකක් අල්ලලා ගිනිම දැන් පත්තු කළ ප්‍රයෝග කර කර ඉන්නවා මොකද්ද? එන්න කලම. ඒ වගේ සීලේ පාරුකන සත්වෙන්ද කලම අද අපි මොකද කරන්නේ? අපි පොරොන්දුක් වුණානේ අනිත් දවසට වඩා අපි සමතකම තහනක හිත තබාගෙන ඉන්නවා. මේ කරන්න මොකද්ද? සත්වෙන්ද කලම ආරක්ෂාවක් දාලා තියෙනවා. දැන් අපිට පුළුවන් ඒකත් සම්පත්තික භාවනාව සහ පරිහාරීය භාවනාව කියලා දෙආකාරකින් තියෙනවා. සබ්බත්තික භාවනාව කියලා එක තැනක වාඩි වෙලා ඉන්නකොට වැඩි වෙලාවක් කරන්න පුළුවන් කමඨහනට කියන සබ්බත්තික භාවනාව කියලා. පරිහාරීය භාවනාව කියලා කියනවා අපි වැඩ කටයුතු කරද්දි යද්දී බලම් පිටන් ටික හොදද්දි ගේ අතුකාද්දි මිදුල අතුකාද්දි ජීවිතයේ එක එක කරුණු කාරණා වැඩ කටයුතු කරද්දි සිත රැකගෙන කරන කමතහන් වලට පරිහදී භාවනා කියනවා. මේ දෙකම අපි දැනගෙන ඉන්න ඕනේ. එතකොට ඒකෙදි අපි අර මං කිව්වේ භාවනා කරනවා කියන එක හරියට කම්මලක රාත්‍රන් කරුවේ නෙවෙයි. කම්මල් කාරයේ යකඩ යක්තලනවා වගේ වැඩක්. එයා රක් කර කර යකඩ දලනවා වගේ නුවණක් තියෙන කෙනා, ඒ කියන්නේ භවනා කරන කෙනා සම්මතක මතහරක හිත වඩවඩ තමයි විදර්ශනා කරන්න වෙන්නේ. එතකොට දැන් මෙතනදී ඒ රක් කරනවා වගේ සම්මතක මතහන ගන්නවා. ඒකෙන් එක දෙනක ඉඳගෙන ඉන්නකොට වඩන කමතහනක් වෙනමයි, අරමුණු වශයෙන් හැසිරෙද්දී ගන්න කමතහන වෙනමයි. ද්‍යාකාරයක මේ සමතකම තහන තබා ගන්න. එයින් අපි ආනාපාන සති කමතහන එක තැනක ඉඳගෙන ඉන්නකොට වඩන්න හුරු පුරුදු වෙමු. ආනාපාන සතිය වඩනකොට ඉස්සෙල්ලා පරිමුඛං සතිං උපට්ඨපිතා. පරිමුඛං කියලා කියන්නේ නාසිකග්ගේ වා මුඛනිමිත්තේ. ඔකද මේ මගේ අදහසක් නෙවෙයි, ත්‍රිපිටකයේම තියෙනවා. පරිමුඛම් කියන්නේ මොකද? අටුවා වලත් නෙවෙයි පිටකෙම තියෙන්නේ. නාසිකග්ගේවා මොක නිමෙත්තේ අයං සති උපට්ඨිතා හොති සුපට්ඨිතා. නාසය ළඟ හෝ තොල් දෙක ළඟ මේ සිහිය එළඹ සිටියේ වේ, මනාව එළඹ සිටියේ වේ. ඈ එතකොට පාරයන්ක බැඳගෙන කොණ්ඩ ඍජුව තබාගෙන සිහිය තොල් දෙක ගාවට හෝ නාසය ගාවට යොමු කරනවා. යොමු කළා සිහියෙන්ම අස්වාස කරනවා, සිහියෙන්ම ප්‍රස්වාස කරනවා. හැබැයි කිසිම වෙලාවක අස්වාස වාක්‍ය අනුව ප්‍රස්වාස වාක්‍ය අනුව හිත අරගෙන යන්න එපා. අස්වාස ප්‍රස්වාසය අනුව හිත ගෙනිච්චොත් කමටහන වැඩෙන්නේ නැහැ. තොල් දෙක ගාවට හිත යොමු කළා, නැත්තම් නාසය ගාවට හිත යොමු කළා, තොල් දෙක ගාව හෝ නාසය ගාව හොඳට දැනුම් සහිතවම ඉන්නවා. කෙනෙකුට තොල් දෙක ගාව හිත තබා ගන්න එක, නාසය ගාව හිත තබා ගන්න එක ප්‍රකට නැත්තම්. මම තොල් දෙකයි නාසයයි දෙකම කියන්නේ දෙකම කරන්න කියන එක නෙමෙයි. කෙනෙකුට මෙහෙම හිතේ හිත යොමු කරලා බලනහම තොල් දෙක ඇති බව හොඳට පේන්න පුළුවන්. කෙනෙකුට නාසය ඇති බව හොඳට පේන්න පුළුවන්, තොල් දෙක අප්‍රකට වෙන්න පුළුවන්. කෙනා කෙනාගේ චරිත නාමත්වය මත මේ නිමිති දෙක වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසායි මම මතක් කළේ මේ තොල් දෙක ඇති බව සිහි කරනකොට තොල් දෙක හොඳට ප්‍රකට නම් නාසය අප්‍රකට නම් එයා තොල් දෙක ගාව හිත තබා ගන්න. නාසයට හිත තබනකොට නාසය ප්‍රකටයි, තොල් දෙක අප්‍රකටයි නම් එයා නාසය කෙරවල නාසය ඇති තැනක හිත තබා ගන්න. තොල් දෙකේ යහා අයින, එහා කෙරවල උඩුතලයේ අයින, නාසය අන්තිම තුඩ කියලා අමාරුවෙම නැහැ. තොල් දෙකට හෝ නාසයට හෝ හිත යොමු කළා, හිත තබා ගන්න නිමිත්තක් හදා ගන්න විතරයි ඕනේ. තොල් දෙක ළඟ තොල් දෙක ඇති බවට දැනුම් සහිත වෙන්න. ඒකද පැහැදිලි නැතිනම් ඕනම් මේ තමන්ගේ ඇඟිල්ල කියන්න තොල් දෙකට. එතකොට තමන්ගේ මේ ඇඟිල්ල තොල් දෙකේ වදින ගතිය තේරෙනවා, හොඳට දැනෙනවා. ඒ වැදුණු තොල් දෙකේ වැදුණු ගතිය දැනුම් සහිත බව, ඒ දැනුම් සහිත බව තුළම හිත තබාගෙන ඇඟිල්ල හිමින් අහකට ගන්න. අහකට ගත්තාම හොඳට තේරෙයි. හැබැයි මේ හිනා වෙන්න නම් එපා. මේකත් අපහැදිලි නම් අමාරු නම් මේක මේ වෙනම ප්‍රයෝගයක්. ඒක නැත්තම් මේ ආමතුරු හරි මෙහෙම කෙනෙක් කියලා හිනා වේකක් තියෙමට මේ එක එකනා කරපු දේවල් මිසක මේ මම කියන එකක් නෙමෙයි. නැත්තම් මේ හරි දැන් අමුතු කමටහන්න තියෙන්නේ කියලා කොළොප්පක් කරනවා. මොකද ලෝකේ කරන්න හදන යහපත නෙමෙයි බලන්නේ, ඒකෙන් අදුවක් අල්ලගන්නනේ ලෝකේ බලන්නේ. මේ සමහර අය කරලා හුරු වෙලා තියෙනවා මෙහෙම සති නිමෙත් හම්බ වෙන්නේ. අමාරු කත්තේ සමහර අය සිද්දා ලැබිටුට්ටක් ගහගෙන තියෙනවා ඈ ස්ටෝල් එකේ හරි නාසය හරි. එතකොට ඒකේ අර දැනෙන ගතිය තියෙනවනේ. ඔන්න ඔතෙන්ට හිත තියාගෙන ඉන්න උරු වෙලා තියෙනවා. ඊට පස්සේ කාලයක් යනකොට එහෙම මොකුත් නැතුව මෙයාට එහෙම උරු. එහෙනම් මම මේ කිව්වේ එක එක්කෙනා මෙහෙම කරනවා. මම මේ තනින් දැන් ඉතින් සිද්ධාලේපකම තහන්න තියෙන්නේ කියලා. මොකද කරන්න හදන යහපත බලන්නේ ඒකෙන් අඩුපාඩුවක් ලෝකේ අල්ලගන්න උත්සාහවත් වෙන නිසා ඉතින් මම හරි බයයි ඒවට. මම මතක් කළේ කින්නෙන් මෙහෙමත් කළා තියෙනවා කච්චි මට ඉතින් මෙහෙමත් කිව්වා. මම කොහොම බොහොම හොඳයි කියලා. ඉතින් ඒක මම මතක් කළේ. ඉතින් මේ ඇඟිල්ල තියලා ඇඟිල්ල අහකට ගන්න නැත්නම් ආතේ ඇඟිල්ල තියන්න තියනකොට ඒ ඇඟිල්ල වදින තැන තේරෙනවා දැනුම් සහිත බව දෙන්නම ඇඟිල්ල අහකට ගන්න. ඔන්න එතකොට හුද්දට තොල් දෙක ළඟ දැනුම් සහිත බවකම ඉඳගෙන දැනුම් සහිත බවක ඉඳගෙන අස්වාස ප්‍රස්වාසෙට හිත යොමු කරන්න සිහියෙන්ම අස්වාස කරනවා සිහියෙන්ම ප්‍රස්වාස කරනවා. කිසිම වෙලාවක අස්වාස ප්‍රස්වාසයට හිත විදුව යොමු කරන්නේම නැහැ. දැන් මේ ඉදිරියෙන් තියෙන කෝප්පේ දිහා මම බලාගෙන ඉන්නවා. මගේ ඇස් දෙක තියෙන්නේ හරියට මේ පේන කෝප්පේ දිහා විතරමයි මම බලාගෙන ඉන්නේ. එහෙම බලාගෙන ඉන්නකොට මේක ඉස්සරහින් මේකට ඉස්සරහින් කෙනෙක් එහාට යනවා මෙහාට යනවා. මම කෝප්පෙන් ඇස් දෙක අහකට අරගෙන යන දේ කෙනා දිහා මෙහෙම බලන්නේ ආපෝ වෙන කෙනා දිහා මෙහෙම බලන්නේ නැහැ. හැබැයි කෝපි දිහා බලාගෙන ඉන්න මට කෙනෙක් මෙහාට ගියා. දැන් එයා මෙහාට ආවා. දැන් ටිකක් ළඟට ගිහිල්ලා හැරිලා ආවා. දැන් ටිකක් මේ පැත්තට ළඟට ගිහිල්ලා හැරිලා ආවා. දැන් ටිකක් ඈතට ගිහිල්ලා හැරිලා ආවා කියලා නුවණින් ගන්නවා පජානා. එතකොට එයා ආවගේ බවක් දන්නවා මේ කෝපෙත් දන්නවා දෙකම මට එකට වෙනවා. නමුත් මම කිසිම වෙලාවක ඇහැරලා ඇහැනේ කෝප්පෙන් අහකට අරගෙන ඒ යන කෙනා දිහා බැලුවෙත් නැහැ. යන කෙනාව නොපෙනෙන විදිහට කෝප්පෙ දිහා විතරක්ම බලාගෙන හිටියෙත් නැහැ. ඒ වගේ අස්වාස ප්‍රස්වාසය අර යන කෙනා වගේ කෝප්පෙ දිහා බලාගෙන ඉන්නා වගේ තමයි තොල් දෙක හොනාස්සේ ගාව හිටිය දැන් සයිතු ඉන්නේ. තොල් දෙක ළඟ හිත තබාගෙන තොල් දෙක ළඟ දැනුම් සහිතවම ඉන්නවා. එහෙම ඉන්නකොට අස්වාස ප්‍රස්වාස වෙන බවක් දන්නවා. අස්වාසය අනුව යන්නේ නැහැ, ප්‍රස්වාසය අනුව යන්නේ නැහැ, අස්වාස ප්‍රස්වාසය අනුව යන්නේ නැහැ. ඊගහවට ඒක අතහැරලා තොල් දෙක ළඟ විතරක් දැනුම් සහිත බවකින් ඉන්නෙත් නැහැ. තොල් දෙක ළඟ දැනුම් සහිත බවක් තබාගෙන අස්වාස ප්‍රස්වාස වෙන බව නුවණින් දන්නවා. මෝලින් කරන පජානා ඔන්න ඔය විදිහට ඉන්නකොට මේද වැඩ දෙකක් දීලා තියෙනවා. සති නිමෙත්තේ දියා ගන්නත් ඕනේ අස්වාස පස්වාසේ දැනුම් සහිතත් ඉන්න ඕනේ. කිසිම වෙලාවක අස්වාස පස්වාසට යන්නේ නැහැ. හරියටම ඔය වැඩ දෙකම ගත්තාම මේක උපායයි. හිතේ යටින් එක එක දේවල් වලට යන්න තියෙන හිතෙන් තියෙන ඉඩ හැරෙනවා. දැන් අපිට හැම වෙලේම තියෙන වැඩක් තමයි තුන්වන් දිනකොට අපි හැම එකක් හොඳින් එකක් කරනවා යටින් එකක් යනවානේ. මේ වැඩ දෙකක් දීලා තියෙන මොකටද? දෙකක් දුන්නාම උඩින් එකක් කරමින් යටින් තවයකට යන්න තියෙන එක නතර වෙනවා. මේක හරියටම මුලින් ටිකක් අල්ලගන්න විතරයි දක්ෂ වෙන්න ඕනේ. අහුනහම බොහොම ඉක්මනට හිත සමාධි වෙනවා. එහෙනම් සති නිමිති හිත තබා ගන්න. සති නිමිත්ත ප්‍රකට නැතිනම් ඇඟිල්ල තියලා දැනුම් සහිත බව නිශ්චය කරගෙන ආපෝ ඇඟිල්ල අරගෙන එතන හිත තබා ගන්න. මේ විදිහට සති නිමිත්තේම හිත තබාගෙන සති නිමිත්තේ හිත තබාගෙන අස්වාස ප්‍රස්වාස වෙන බව දන්නවා. හිතලා හුස්ම ගන්න යන්න එපා. හිතලා හුස්ම ගන්න ගියොත් ඔළුව කැක්කුම් ඇති වෙයි, ඔළුව තද වෙයි, අපහසු වෙයි, නලල රිදෙනවා කියයි, ඇස් යටක කියනවා කියයි ගොඩාක් ලෙඩ රෝග හැදෙයි ඈ. එතකොට හිතලා හුස්ම ගන්නකොට තියෙන ලෙඩ රෝග වල ස්වභාවය තමයි ඔය. ඒ නිසා කාට හරි ආනව බලසති භාවනාව කරනකොට ඔය වගේ ලෙඩ ටිකක් තියෙනම් තේරුම් ගන්න මේ කමටහන වැඩේ කරන. එතකොට සත්‍ය නිමිත්ත ගැන කියපු ටික තේරුණාද? ඒ විදිහට සති නිමිති හිත තබාගෙන අස්වාස ප්‍රසවාසෙල් දැනගෙන ඉන්න හිත කොහාටවත් යන්න දෙන්නේ නැහැ කියන වුණා. ඒ වුණාට දන්නේම නැතුව හිත අහකට යනවා. එතන ඔබ කරන්නේ ආයෙත් දැන් මේ ගියේව අයින් කරන්න කියලාවත් එක එක දේවල් මතක් කර කර මතක් කර කර ඉඳේපා. මතක් කර කර මතක් කර කර ඉඳේපා. නොසලකා හැරලා ඒ ගිය ටික කෙනෙක් ඔහොම දෙයක් හෝ මතක් වුණොත් හිත දැන් සමතහනෙන් අහකට ගිහිල්ලා නේද කියලා ශනිකව අහෝ සති නිමිති ගන්න එකමයි කලෙවිති නිසද අර නිමිති මෙනෙහි කර කරවත් ඉඳේපා. තේරෙන්නේ ඔන්න හිත අහකට ගියොත් ආයෙත් මතක් කරලා සති නිමිති තියාගන්න ඒක තොර චිත්තම් පක් ගන්නවාති පදහති හිත දැඩි කර ගන්නවා දැන් හිත කොහාටවත් යන්න දෙන්නේ නැහැ කියලා. ඔන්න සිහියෙන්ම අස්වස කරනවා සිහියෙන්ම අස්වස කරනවා අපෝගේ ආයෙත් මෙහෙම කොහාටවත් යන්න දෙන්නේ නැහැ කියලා ඉන්නකොට ආයෙත් හිත අහකට යනවා. ආයෙත් මතක් කරලා ගන්නවා. ওই විදිහට හිත අහකට යනවා ආයෙත් මතක් කරලා ගන්නවා ආයෙත් අහකට යනවා ආයෙත් මතක් කරලා ගන්නවා මේ විදිහට ආනාපාන සතිය වුරු කරන්නේ. වතුර කේතලයක් වතුර එකක් ලිපේ තිබ්බත් ලිපේ තිබ්බ ගමන් පැහෙන්නේ නැහැ නේද? ඒක කාලයක් ගන්නවා. සතිනිමෙත හිත තිබ්බ ගාම හිත එකද වෙන්නේ නැහැ. ඈ එහෙම වෙනවන භවනා කරන්න ඕනේ නැහනේ. ඒකට කාලයක් ගන්න වෙලාවක් ගන්නවා. මෙහෙම මෙහෙම යද්දි ආපෝ ආපෝ ගන්න. මේ විදිහට කරන්න. ඊට පස්සේ එක දිගට මේ පාවිච්චි කරන ඉඳගෙන ඉන්නපාර හිත මතම නේකිට පොඩ්ඩක් එළියේ මට පිටා සක්මන් කරන්න. සක්මන් කරද්දී ක්‍රම කීපයක් තියෙනවා. සත්‍ය නිමෙත් හිත තබාගෙන ආනාපාන සතිය ඕනේ නැහැ. අස්වස් ප්‍රස්වාසය ඕනේ නැහැ. බෑ. එතකොට නම් තොල් දෙක ගාව දැනුම් සහිත බවක ඉඳගෙන යන්න එන්න වැඩ කටයුතු කරන්න ටික ටික හුරු වෙන්න. එකක්. ඊගාව එක තමන් සක්මන් කරනකොට අඩිය තියෙනවනේ. අඩිය තියෙනකොට ඇහැට පෙනෙන රූපය මින්මට නොගෙන කකුල පොළව කියලා ඇහැට පෙනෙන රූප මින්මට නොගෙන කකුල පොළවේ වදිනකොට ඒ කකුල පොළවේ හැපෙන ගතිය අල්ලගන්න හිතින් විතරයි ඇස් දෙක වහගෙන හරි ගතිය ඉස්සලා අල්ලගන්න බලන්න ඇස් දෙකට පෙනෙන රූපය මින්මක් කරගන්න නැතුව අල්ලගෙන පටවි කියලා හිතනවා හද ගතිය පටවි කියලා හිතනවා ඊගාවඩිය දෙනවා පටවි කියලා හිතන හැම වෙලාවෙම එතකොට හිත කොහාටවත් යන්න ඉඩ නැහැ අඩිය නඩිය පටවි 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 කියලා එකින් එක එකින් එක අඩියක් අඩියක් ගන්න හිතනේ නඩිය තියෙනවා මේව ඔක්කොම උපායවල ඔය කමතහන් ඔය ක්‍රම හිත හදාගන්න ධර්ම ක්‍රමයක් මිසක තව හිත ළඟට ගන්න හිත නතර කරගන්න කරන ක්‍රමයක් මිසක ඕවා එකක්වත් සත්‍ය නෙමෙයි එතකොට මේ උපාය ඕකෙදි එක එක ක්‍රම තියෙනවා 110 ගන්න. එතකොට ඒ කොයි ක්‍රමේ එකක්වත් ඇත්තක් නෙමෙයි එකක්වත් බොරුක් නෙමෙයි උපායක් විතරයි. එහෙනම් වෙන ක්‍රමයකට ඔය කමටහන පනවන්න පුළුවන්. අර හාමුදුරු අර කෙනා පැනවි ඕක මෙහෙමනේ. මේ හාමුදුරු මේ කෙනා පනවන්නේ මෙහෙමනේ කියලා ඒක තුලායෙල්ලෙද්දක දෙකෙම කරන්න හදන ප්‍රශ්තිය බලන්න මොකද්ද හිත ළඟට ගන්න හිත දුවන එක නතර කරගන්න කියන තැනකින් තියෙනවා. ඒ නිසා පටිවි කියන එකෙන් හිතන්න සත්‍ය නිමිති තියාගෙන කටයුතු කරන්න එහෙමත් අපහසු නෑ. හිත යටින් සියලු සත්‍ය නිදුක් පිටා නිරුද්ධ සෝපත් පිටා කියලා දහම් විතරකයක් හිත හිත කුසල සහගත විතරකයක් හිත හිත සක්මන් කරන්න. මේ කායික ඉරියව වෙනස් කරන්නේ තීනේ නැති වෙනවා. තීන කියලා කියන්නේ කයේ මෙලිකමනේ, මිද්ද කියලා කියන්නේ සිතේ මෙලිකමනේ. තීන මිද්ද කියන්නේ තීන කියන්නේ සිතේ. සිත කය දෙකේ මෙලිකම. එතකොට කයේ මෙලිකම යන්න තමයි මිද්ද යන්න තමයි මේ සක්මන් කරන්නේ. එතකොට ඒ නිසා සක්මන් කරනකොට අර කකුල වදින තැන බලලාකෝ පටවි කියන කමකින් හෝ සති නිමෙති හිත සබා කරන හෝ එහෙම බැරි නම් කුසල මානසිකාරයක් හිත සබාගෙන අලුතෙන් නිවන ධර්ම ඇති නොවන විදිහට අලුතෙන් නීවර ධර්මයන් ඇති නොවන විදිහට හිත රැකගෙන සතුටුම කරන්න. වැඩ කටයුතු ටිකක් කරද්දී ඒ විදිහට කරන්න. දැන් අද උදේ වගේ එක තැනක ඉඳගෙන ආනාපාන සතිය සක්මන් කරනකොට සති නිමෙත් හෝ අර කපෝට හැපෙන තැන බලමින් පටවි කියන ගතිය අරමුණු කරමින් භවනා කරන්න. මම හවස ආවම එකට එකමත් විතර එනවා. ආවම මේ රූපකය විදර්ශනා කරන්න හැටි කියලා දෙන්න. මොකද නැත්තම් අද භවනාපත් වලට අපිට භවනා කරන්න කාලෙ නැති. අපි ටිකක් භවනා කරමු. ඊගාලක උදේ වගේ ටිකක් භවනා කරන්න හිත උත්සාහවත් වෙනකොට සිතිවිලි විවේකයක් වෙනවනේ. මේ වරණ ධර්ම ටිකක් හරි දුර වෙනකොට ඒ අහගන්න එක දැනගන්න පහසුයි අපිට. හොඳයි. එතකොට එහෙනම් ඊට පස්සේ දැන් කීපු ටික තේරුණානේ. අපි භවනා කරනවා කියලා ඒ කරන්නේ වෙන මොකුවත් මේ සත්‍ය අවබෝධයක් කරන්න. මේ ඇත්තම ඇත්ත තමයි සතර කෙනෙක් ඉපදෙනවා ජරා මරණ දුකට පත් වෙනවා කියන මෙන්න මේ වගේ සිද්ධියක් වෙලා තියෙන්නේ. ඒ සත්‍ය සත්‍යාකාරයම අවබෝධ කරගන්නවා කියන මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නයි දුකයි දුක ඇති වෙන හැටි තේරුම් ගන්න. ඊට පස්සේ දුක නැති වෙන හැටි තේරුම් අරගෙන ඒ දුක නැති කරන ප්‍රතිපදාව වඩා ගන්නයි මේ ටිකක් මේ කරන්නේ. ඈ කියන තැනක ඉඳලා සීලයක පිළිපියට සමතකම තහනක් වඩන්න අපි විදර්ශනා කරන්න ඇති කියලා දෙන්න. එතකොට මේ සීලයක පිළිපියලා මේ විදිහට සමතකම තහනක් වඩන විදර්ශනා කරනකොට අනුක්‍රමයේ නිවර්ණ ධර්ම දුර වෙනවා. ওই සීල සමාධි දෙකේ තියෙන ධර්මව ධර්ම ප්‍රතිපත්තිය විදර්ශනා කරනවා කියන එක තියෙන යෝගසම අධිපාතය. ওই විදිහට ඔහොම කරනකොට සීල සමාධි ප්‍රඥා කියන්නේ ධර්මානුධර්ම පුත්‍රක් යෝනිසෝ මනසිකාර. ඔයිට කොහොම කරනකොට ඔගලොන්ට මේ පටිච්ච සම්පාද ධර්මය දකින්න පුළුවන් දවසක් වෙනවා. වැඩිගේම ඇතක නෙමෙයි ධ්‍යාන ලබාගෙන ධ්‍යානවලුන් තියා එකක් නෙමෙයි මම කියන්නේ. මේ කාම වූ මත්තම් වල මේ අමුතු මහා දෙදි චිත්ත සමාධියක් ඇති වෙන මත්තම ගැන නෙමෙයි මම මේ කියන්නේ. ඈ එහෙම වුණේ මේ ධිට්ඨි සම්පන්න වෙන්න. ඉසක් අවපස්සකව හත් හැවදුවයි දැන් සෝවාන්නේ. නේ එතකොට මේ නිවර්ණ ධර්ම අදි වෙනකොට මේ කාරණාව තේරෙනවා. එතකොට උන්නේ කියපු නාම රූප දෙක ඇත්ත පේන මට්ටමට එනවා. ආයෙත් වැහෙන බව වෙන්න පුළුවන්. නමුත් එයාට සැක නැති තැනකට එන්නේ. උන්න ওই තැන දක්වා ගන්නයි මේක කරන්නේ. ඒ නිසා අමදිනාම භාවනා කරමු අපි ටිකක්. හැබැයි භාවනා කරන්න කලින් මෙහෙම කාරණාවක් තියෙන මේ ජීවිතයේ දිහාදී සසරේ දිහාදී අපි ආර්ය උපවාදයක් කරලා තියෙනනම් අපිට ධර්ම වැඩෙන්නේ නැහැ. ඉතින් අපි දන්නේ. ඒ හින්දා මොකද මේ ලෝකේ භයානකම දේ තමයි ආර්ය උපවාදය. ඒක භයානකම කියන්නේ කර්මයක් භයානකයි. ඒකට පැටලෙන්න තියෙන හේතුවත් හරි අවතනවත් විදිහට ඒ කියන්නේ අපි සමන් ලෝකෙ තුල තියෙන පුද්ගල චරිතය දිහා බලලා කියන්නේ. නමුත් සමහර විටක අපි දන්නේ ඉදිච්ඡව තියෙනවා අමොයි වගේ. මේ ලෝකේ අඹ වර්ග හතරක් තියෙනවා. ඉදිච්ඡව තියෙනවා අමොයි වගේ පේන්නේ වුණ උතන තමයි අපි ගොඩාක් රැවටෙන්නේ. හොඳට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙච්ච ආර්ය භූමියටපත් වෙච්ච අය ඉන්නවා. හැබැයි ලෝකයේ අපි දනුවාම තාම අකුසල කර්ම කෙරෙන මට්ටමක තියෙනවා. අයියෝ එයාගේ මෙහෙම කරන මොන දහමක් දෙහාට කියලා වගේ හිතන මට්ටම් තියෙනවා. අපි එහෙම හිතුවත් අපි නොදන්නා වුණාට ආර්ය පොද වෙනවා. ඉතින් ඔන්න ඕකයි මෙතන තියෙන ප්‍රශ්නේ. අපි දන්නේ නැතුව අන්තලා ඉන්නවා වාද කාලෙදී. එතකොට සතර දිහරි ওই ස්වභාවය නිසා ඇතිවෙච්ච හේතු තියෙනම් ඒක අපිට කම්මාවරණයක් වෙනවා. ආර්ය උපවාදය. ඒ නිසා හැම දිනම භාවනා කරන්න ඉස්සෙල්ලා පිටින් හිතන්න හුරු වෙන්න හැමදාම අනන්ත සතර පතමේ මොහොත දක්වාම උතුම් බුද්ධ රත්නයට ධම්ම රත්නයට සංඝ රත්නයට මේ හිත කය වචන යන සුන්දරින් යම් කිසි ප්‍රමාද දෝෂ වර්ධක් සිදු වුණා නම් තුනුරුවන්ගෙන් මට සමාව ලැබේවා කියලා හිතන්න ඕනේ. ඒ වගේ උතුම් වූ බුද්ධ රත්නයටත් ධම්ම රත්නයටත් සංඝ රත්නයටත් මේ ජීවිතේ පූජා කරන පූජා වේවා කියලා හිතන්න ඕනේ. ඒ වගේම සියලුම ආර්යයන් වහන්සේලාට ඒ වගේම වැඩිහිටියන්ට ගුරුවරුන්ට දෙමව්පියන්ට සියලුම කල්යාණ මිත්‍රයන් වහන්සේලාට යම් කිසි ප්‍රමාද දෝෂ වරදක් අනන්ත සසරේ ඉඳලා මේ මොහොත දක්වා දැන හෝ නොදැන හෝ විලතියෙන් ඒ සියලු වැරදි වලට ඒ කල්යාණ මිත්‍රයන් වහන්සේලාගෙන් ආර්යයන් වහන්සේලාගෙන් දෙමව්පියන්ගෙන් ගුරුවරුන්ගෙන් වැඩිහිටියන්ගෙන් මට සමාව ලැබේවා කියලා හිතන්න ඕන. කවුරු හරි කෙනෙක් මට වරදක් කරලා තියෙනම් ඒ අයට මමද සමාව දෙනවා කියලා හිතන්න ඕන. එහෙම හිතලා භාවනා කරන්න පටන් ගන්න. ඔය වචන මම කියපු ටික ඒ විදිහටම බැරි වෙන්න පුළුවන්. ඒ අර්ථයේ ඉපදෙන විදිහේ වචන ටිකකින් ඕගොල්ලෝ මෙහෙය කරලා ගන්න. එහෙමත් කළා වන්දනා කරලා පිටියේ භාවනා කරන්න ඉඳගන්න හැම වෙලාවකම එහෙම ඕනේ නැහැ. දවසේ පටන් ගන්න මුල් කතාවට කළාම ඇති. එහෙනම් හැමදේම ටිකක් භාවනා කරන්න එක තැනක එක් පොඩේ ඉඳලා පහසු නම් එළියම පොලිටි පහසු තියෙන තැන උඩ ගිහිල්ලා පිටිලා භාවනා කරන්න ආයෙත් මම එකට හොයි සම්මාත් වෙනවා. එතකොට භවනා කරන ඇතුළේ ප්‍රශ්න තියෙනවා නම් ඒවත් අපි කතා කරමු. විදර්ශනා කරන හැටි කියලා දෙන්නම්. දැනට ආනාපාන සතිය වඩන්න එක තැනක ඉඳගෙන කියපු විදිහට ඒ නැගිටලා ඊට පස්සේ අර සක්මන් කරනකොට හෝ අනිත් වැඩ කටයුතු කරනකොට සති නිමිති හිත තබාගෙන තුල්ලේ කරගෙන හිත තබාගෙන හෝ යන එනකොට යටි තියෙනවා කියන එකට සිහියෙන් අල්ලන එකට සිහියෙන් හෝ එහෙම නැත්නම් කුසල ධර්මයක් හිතේ තබාගෙන මේ කටයුතු කරන්න හෝ හැම දෙනාම උත්සාහවත් වෙන්න දෙතුවක් තමයි. ඉතින් අපිට තියෙනවා